SBS Radio.
මේ මාසේදීත් අපි තවත් සුවිශේෂී සිනමා නිර්මාණයක් සමගින් ඔබ හයෙක් වන නොදුරු සිනමාව විශේෂංගෙන් ශ්‍රී ලාංකික සිනමා නිර්මාණයක් පිළිබඳව අපි කතා බහ කරන්නට සූදානම් වන්නේ ශ්‍රී ලාංකික තරුණ සිනමාකරුවෙක් වන මලිත් හැගොඩ විසින් අධ්‍යක්ෂණය කළ දැකලා පුරුදු කෙනෙක් කියන සිනමා නිර්මාණය පිළිබඳව අද නොදුරු සිනමා විශේෂංගෙන් අපි කතා බහ කරන්නට තීරණය කළා. මලිත් හැගොඩගේ දැකලා පුරුදු කෙනෙක් කියන සිනමා නිර්මාණය ජාත්‍යන්තර සිනමා උළෙල කීපයකදී ඇගීමට ලක්වනවා. ඒ වගේම මේ සිනමා නිර්මාණය තුළ කතා බහට ලක්වන තේමාව, ඒ වගේම සිනමාත්මක කරුණු කාරණා මේ සිනමා නිර්මාණය තුළ භාවිතා වී ඇති ආකාරය ශ්‍රී ලංකාවේ අනෙකුත් සිනමා නිර්මාණවලට වඩා තරමක සුවිශේෂී තැනක තියෙන නිසා අපි තීරණය කළා අද නුදුරු සිනමාව විශේෂංගෙන් දැකලා පුරුදු කෙනෙක් කියන මේ සුවිශේෂී සිනමා නිර්මාණය පිළිබඳව කතා බහ කරන්නට. අපි මේ කතා බහට සම්බන්ධ කරගන්නවා සිනමා නිර්මාණයේ අධ්‍යක්ෂකවරයා මලිත් හැගොඩ සහ සිනමා විචාරක විදර්ශන කණ්ණංගර. අපි කතා බහ ආරම්භ කරමු මලිත් හැගොඩගෙන්. මලිත්, අපි මුලින්ම ඔබ ආයුබෝවන් කියලා කතා බහට පිළිගන්නවා.
ආයුබෝවන් සංජය.
මලිත්, ඔබගේ පළමු චිත්‍රපටයේ විදියට ශ්‍රී ලංකාවේ ජන සමාජය තුළ විවාහය කියන සංකල්පය පවතින විදිය මූලික කරගෙන සිනමා නිර්මාණයක් බිහි කරන්නට ඔබට හිතුණේයි? ඒ සඳහා ඔබට වටපිටාව සකස් වෙන්නේ කොහොමද? අපි ඒ පිළිබඳ තොරතුරු පළමු වෙනම දැනගන්නට කැමතියි.
දැකලා පුරුදු දිනේ කතාව ගෙදලා තියෙන්නේ සංජය මධ්‍යම පන්තික තරුණ යුවලක් වටා. එවුන්ගේ ආදර සම්බන්ධය තුළ ඇතිවන යම් දෙදරායාමක් විසින් ඇති කරන ව්‍යාකූලත්වය තමයි චිත්‍රපටයේ පුරාවට ගලා යන්නේ. මේ චිත්‍රපටය ලිව්වේ භූපති නලින් වික්‍රමගේ. භූපති මට මේ කතාව මුලින්ම කියනකොට මට හිතුණ දේ තමයි මේක අපේ එදිනෙදා ජීවිතවල කොච්චරක් සාමාන්‍යයෙන් දකින්න පුළුවන්ද කියන කාරණේ. ඒක ආදර සම්බන්ධතාවයක පමණක් නෙවෙයි, අපි සාමාන්‍ය පවුල් ඇතුළේ ඥාතින් අතර, යාළුවන් අතර, අපි නොදන්න පුද්ගලයන් අතර අපි කතාබහ කරනකොට, සම්බන්ධ වෙනකොට කොච්චර අපි අනිත් කෙනාව උල්ලංඝනය කරලා කරනවද කියලා, වයලේට් කරනවද කියලා. ඒක ශාරීරික තලාපෙලීමක් නෙවෙයි, කතාව ඇතුලේ භාෂාමය තලයේ කොච්චර අපි අපසට ප්‍රතිචාර දක්වනවද කියන එක. අපි සමහරට උත්තර නොදී ඉන්නවා, මගහරිනවා, අපි කතා කරන තීව්‍රතාවය වෙනස්. මේ සරල තැනක ඉඳන් පවා අපි කොච්චර අනිත් කෙනාව උල්ලංඝනයට පත් කරනවද කියන කාරණය. කාලයක් ගියාට පස්සේ මෙහිකේ මේ එෆෙක්ට් එකක් විතරයි තියෙන්නේ. ප්‍රතිචාර ගොඩක් සිද්ධලා තිනවා දෙපාර්ශ්වයක් අතර. අපි දන්නෙත් නෑ අනිත් කෙනා ඊට පැත්තෙක් කතරන්න නැත්te කියලා. හේතුව කවදත් හිතන්න පෙළඹෙන්නේ නැහැ. මේක තමයි මං හිතන්නේ මට අධ්‍යක්ෂකවරයෙක් විදිහට ප්‍රවේශයක් ගන්න වුණ මූලික කාරණය.
විශේෂයෙන්ම දැන් මලිත්, අපි දන්නවා දැන් ලංකාවේ විතරක් නෙමෙයි, අපි විදේශීය චිත්‍රපට ගැනත් සලකා බැලුවාම දැන් මේ අපි දන්නවා සමහරක් චිත්‍රපටවල සුන්දර රූප රාමු, සුන්දර දර්ශන, ඒ වගේම අපි කියනවා මේ දෘශ්‍ය ප්‍රයෝග, ඒ වගේම හඬ මගින් සිදු කරන ප්‍රයෝග, මේ වගේ විවිධාකාර කාරණා යොදාගෙන නිර්මාණය කරන චිත්‍රපට තියෙනවා. දැන් ඔබගේ චිත්‍රපටය ගත්තාම මේ විවාහය කියන සංකල්පය, වගේම සැකය කියන සංකල්පය, මේ වගේ සංකල්ප එක තමයි මේ චිත්‍රපටය දිවෙන්නේ. නමුත් ඔබගේ චිත්‍රපටය තුළ මේ අපි දන්නවා දෙබස් කියන කාරණය ඉතාමත් සුවිශේෂී කාර්යභාරයක් ඉෂ්ට සිද්ධ කරනවා. මේ කාරණය කොහොමද ඔබ අධ්‍යක්ෂකවරයා විදියට ජයගත්තේ? කොහොමද මේ දෙබස් මේ චිත්‍රපටය තුළ හැසිරවීම ඔබ සිදු කළේ?
ලංකාවේ බොහෝ චිත්‍රපටවල තියෙන දෙයක් තමයි රූප ශබ්ද වලින් ආඛ්‍යාන හසුරනවා වෙනුවට ඉතා සරලව චරිත මගින් කතා විස්තර කිරීමක් තමයි මම හිතන්නේ දෙබස් වලින් වෙන්නේ. ඒක ඉතාම සරල සිනමාත්මක නොවන භාවිතයක්. මේ සම්බන්ධයෙන් මමත් බොහෝදිත් අපි කතා කළ දා මේ චිත්‍රපටයට පෙර සමකාලීන ලංකාවේ චිත්‍රපටි බලනකොටත්, 70-80 දශකවල චිත්‍රපටි බලනකොටත් සහ විශේෂයෙන් විදේශ චිත්‍රපටි සමග සංසන්දනාත්මක බලනකොට අපේ චිත්‍රපටිවල තියෙන දෙබස් හරි ෆ්ලැට් කියන කාරණය, නිර්මාණාත්මක යොදාගෙන නැහැ කියන කාරණය. අනිත් පැත්තෙන් දෙන්නේ කතා කරනකොට එක පුද්ගලෙක් අනිත් පුද්ගලෙක් සමගයි කතා කරන්නේ. පළවෙනි පුද්ගල දෙවෙනි පුද්ගලයාට කතා කරන්නේ නැහැ. කියන්නේ you don't speak to a person, you speak with a person. මේක රංගපෑමදී වගේම දෙබස් රචනෙත් ඉතාම සැලකිලිමත් යුතු කාරණයක්. මේ කාරණා දෙකම ගැන භූපති ඉතාම සැලකිලිමත් වුණා මේ චිත්‍රපටයේ දෙබස් රීනකොට. මොකද චිත්‍රපටයට පාදක කරන ප්‍රධාන ප්‍රශ්නය ගෙතලා තියෙන්නේ චිත්‍රපටයට පාදක කරන ගැටලුව ඒ සීලු චරිත විසින් සාකච්ඡා කරලා විසඳන්න උත්සාහ කරනවා. ඒ වගේ තත්ත්වයකදී අපි සාමාන්‍ය අපිට සමාජයේ හම් වෙන අපි එකතු වෙලා ප්‍රශ්නයක් විසඳ ගන්න ගියාම හුඟක් කතා කරනවා, හුඟක් විස්තර කරනවා, හුඟක් තර්ක ගේනවා, ප්‍රතිතර්ක ගේනවා. ඒත් අවසානයේ දික්තරාදීක පටන්ගෙන තැනමයි. භාෂාව තුල තියෙන මේ 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 ලක්ෂණය අපි යම් විදියකට චිත්‍රපටයට ගේන්න උත්සාහ කරා. මේ ගැටලුව දෙබස් තුලින් නිර්මාණාත්මක ආමන්ත්‍රණ ගන්න උත්සාහ කරා.
දැන් මේ කාරණයත් එක්ක ගත්තාම තවත් එක කාරණයක් මා දැනගන්නට කැමතියි. දැන් ඔබගේ චිත්‍රපටය බලනකොට මලෙත් දැන් අපි දන්නවා මේ ඔබ එක් අතකින් ප්‍රේක්ෂකයාව මේ ඔබට කියන්න ඕන මාතෘකාව තුළ දැඩි ලෙස රඳවා තබා ගැනීමට ඔබ උත්සාහයක් අරන් තිනේ. ඒ උත්සාහය මා පෞද්ගලිකව විශ්වාස කරනවා සාර්ථක වෙලා තියෙනවා කියලා. අනිත් කාරණේ තමයි ඔබ අධ්‍යක්ෂකවරයා විදියට එහෙම හෙයන්නේ නැහැ. සංස්කරණය අතින් ගත්තත් ඔබගේ සිනමා කරණය අතින් ගත්තත් ඔබ එක තැනක ඉඳගෙන තමයි මේ කාරණය ප්‍රේක්ෂකයාට දෙන්නට උත්සාහ කරන්නේ, ලබා දෙන්නට උත්සාහ කරන්නේ. මේ කාරණේ පිළිබඳව අධ්‍යක්ෂකවරයා විදියට ඔබගේ මතය මොකක්ද?
මට කාරණා දෙකක් හිතෙනවා. එකක් තමයි මේ චිත්‍රපටයේ බහුතරයක් සිදුවෙන්නේ එකම දර්ශන තලයක, ගෙදරක. ඒක නිසාම යම් හිරවීමක් අවධානයේ පිටතට නොයන ගතියක් තියෙනවා. සහ ඒ වගේම සාමාන්‍ය කලාත්මක චිත්‍රපටයක අපිට හම් වෙන රූප රාමු වෙනුවට අපිට හම් වෙන්නේ හරිම සරල සමීප රූප, චරිතවල තියෙන සමීප රූප. මේ කාරණේ මේ කාරණා දෙකම නිසා මං හිතන එක්තරා විදිහක අවධානය පිටතට නොයනවා වගේ හිතෙන්න පුළුවන්.
මලිත් හැගොඩ විසින් අධ්‍යක්ෂණය කළ මේ දැකලා පුරුදු කෙනෙක් කියන චිත්‍රපටය ජාත්‍යන්තර සිනමාවලල කීපයක් නියෝජනය කළ සිනමා නිර්මාණයක්. අපි මලිත් ඔබගෙන් දැනගන්නට කැමතියි, දැන් මෙය තවමත් ශ්‍රී ලංකාවේ තිරගත වෙලා නැති වුණත් ජාත්‍යන්තරයේ මෙය තිරගත වූ අවස්ථාවන් වලදී ඔබට ලැබුණේ මොන වගේ ප්‍රතිචාරද? කොහොමද ප්‍රේක්ෂකාගාරයේ මේ චිත්‍රපටය බාරගත්තේ? විශේෂයෙන්ම දැන් අපි දන්නවා විදේශ රටක ප්‍රේක්ෂකාගාරයට ලංකාවේ විවාහය, එහෙමත් නැත්නම් ලංකාවේ මේ ජන සමාජය තුළ පවතින මේ වගේ සංකල්ප තරමක් අලුත් වෙන්න පුළුවන්. ඔවුන් මේ චිත්‍රපටය බාරගත්තේ මොන විදියටද?
ඔව් සංජය, මේක අපිට අන්තර්ජාතික උළෙලවල් තුනකදී ප්‍රදර්ශනය කරන අවස්ථාවක් හම්බුණා. කැනඩාවේ මොන්ට්‍රියල් උළෙලේදී, මහා බ්‍රිතාන්‍යයේ ලන්ඩන් උළෙලේදී සහ ඉන්දුනීසියාවේ ජෝග්ජා නෙට්බැක් ආසියානු සිනමා උළෙලේදී මට සහභාගී වෙන හම්බුණු උළෙලවලදී මට තේරුණ දෙයක් තමයි මේ ප්‍රේක්ෂකයන් චිත්‍රපටයේ බල්ලිවල අපිට එක්ක සම්බන්ධ වුණේ ඔවුන්ගේ පෞද්ගලික කතා හරහා. ඔවුන්ටත් විඳින සිදුවන දේවල්, ඔවුන්ගේ මිතුරන්ට සිදුවන දේවල්, ඒ ප්‍රේක්ෂාගාරයේ ලාංකික සහ ලාංකීන වුණ දෙවර්ගෙම හිටියා ප්‍රේක්ෂකයන්. ඔවුන් සියලු දෙනාම කතා කරපු කට්ටිය සම්බන්ධුනේ එහෙම ඔවුන්ගේ පෞද්ගලික අත්දැකීම් හරහා. ප්‍රේක්ෂකයන්ගේ ඒ විරුද්ධභාවය මං හිතන්නේ මම තේරුම් ගත්තේ චිත්‍රපටයේ අපි ආමන්ත්‍රණය කරන හදපු උත්සාහ කරපු තේමාව ඔවුන්ට යම් විදිහකින් සමීප වෙලා තියෙනවා කියන කාරණේ.
විශේෂයෙන්ම මේ වගේ චිත්‍රපටයක් නිර්මාණය කිරීමේදී අධ්‍යක්ෂකවරයෙක් විදියට ඔබ නිර්මාණාත්මක පැත්තෙන් සහ විශේෂයෙන්ම මේ නිර්මාණය ශ්‍රී ලංකාව වගේ රටක එළිදැක්වීමේදී මුහුණ දුන්නු අභියෝග තියෙන්නේ නැති, චිත්‍රපටය තවමත් ශ්‍රී ලංකාව තුළ තිරගත වෙලා නැති නිසා මේ වන විට ඔබ මුහුණ දෙමින් ඇති අභියෝග තියෙන්නට පුළුවන්. අපි දැනගන්නට කැමති ඒ සම්බන්ධයෙන් ඔබගේ අදහස් සහ ඒ සම්බන්ධයෙන් විස්තරත්.
විවිධාකාර අභියෝග වල මුහුණ දෙනුනා. ප්‍රධාන වශයෙන්ම අපිට තිබ්බ මූල්‍යමය පිරිවැය තිබ්බ සීමාකම් නිසා සහ අපිට භාවිත කරන උන තාක්ෂණය සහ ඒකට අපිට තිබ්බ පළපුරුද්ද, ඒ කාලේ මම මේ කතාව අවුරුදු 5කට ඉස්සෙල්ලා වෙච්ච රූගත කිරීම ගැන තිබ්බ අපිට අභියෝගයන් ගොඩක් තිබ්බා. නමුත් මම දැන් ආයිත් හැරලා බලනකොට චිත්‍රපටිය හදපුරුකත කිරීම සහ ක්‍රියාවලිය ගැන මට ප්‍රධාන අභියෝග දෙකක් පේනවා. එකක් තමයි මේ චිත්‍රපටයේදී අපි රූගත කරනකොට සමහර රූප රාමු, සමහර ෂොට්ස් අපි නැවත නැවත කිහිප සැරයක් ගොඩ සැරයක් රූගත කරා. කියන්නේ ටේක්ස් ගොඩකට ගියා. සමහරවිට ටේක්ස් 15ක් 17ක් වගේ තරමටත් ගියා. බොහෝ දර්ශනවල එහෙම වුණා. දීහිම වෙනකොට ඒවල දෙබස් එකමයි, රංගනයන් එකමයි, ඉතාම කෙටි අඩු, ඉතාම පොඩි දේවල් තමයි එහා මෙහා වෙන්නේ. වැඩි කරන්නේ අඩු කරන්නේ බලන විදිය වෙන්න පුළුවන්. ඉඳපසක ස්ට්‍රෙස් කරන වචනයක් වෙන්න පුළුවන්, අවධානය දෙන වචනයක් වෙන්න පුළුවන්. මෙහෙම දෙයකදී අපි වැඩ කරනකොට අධ්‍යක්ෂකම විදියෙන් මටත් රංගන ශිල්පීන්ටත් කාර්මික ශිල්පීන්ටත් ඒ අවධානය පවත්වාගෙන යාම සහ ඒකට අවශ්‍ය කාලය දීම කියන එක තමයි මං හිතන්නේ ලොකුම අභියෝගය වුණේ. මොකද සාමාන්‍යයෙන් ලංකාවේ තුල එහෙම එච්චර ටේක්ස් ගානකට යන්නේ නැහැ. අපිට තියෙන කාලය සහ සම්පත් මුදල් වල සීමාන්විත බව නිසා ඒක ලොකුම අභියෝගයක් වුණා. දෙවෙනි එක තමයි මම විශ්වාස කරන චිත්‍රපටයේ ක්‍රියාවලිය ඉවර වෙන්නේ චිත්‍රපටයේ පෙන්වුවට පස්සේ. ඉතින් අපි මේක මේ චිත්‍රපටය 2013 රූගත කළා. 2014 රෝගමංගල දක්ම පැවැත්ුණාට තාම 2018 කම අපිට තාම චිත්‍රපටය ලංකාව තුළ පෙන්වන්න ප්‍රදර්ශනය කරන අවස්ථාවක් හම්බුලා නැහැ. දැන් අවුරුදු 5කටත් ආසන්නයි. විවිධ සම්මාන හම්බුලා තියෙන චිත්‍රපටිය ලංකාව තුළ ඒත් මේක ප්‍රදර්ශන කරන කිසිම මාර්ගයක් අපිට පේන තෙක්මානක නැහැකොත් හරි මේක මට විතරක් නෙවෙයි අපි අපි අපේ පරම්පරාවේ බොහෝතරයක් නමක අධ්‍යක්ෂවරුන් මූණ දෙන ගැටලුවක් චිත්‍රපටයේ රූගත කිරීම වලදී ඇති වෙන අභියෝග අපි නිර්මාණාත්මක ජය ගන්න පුළුවන් යම් යම් විදිහකින් නමුත් මේ වගේ කෙනෙක් ප්‍රදර්ශනය වගේ තැනකදී ඇත්තටම ඒ අභියෝගේ ජය ගන්න විදිහක් නැතිම තරම් ඒක ඒක ඛේදනීය තත්වයක්
මගේ ජීවිතේ හැම මොහොතකම මට දෙයක් නැති වෙනකොටම මට දෙයක් ලැබිලා තියෙනවා ආදරයත් එහෙමයි තමාරි වාසනාවන්තයි යතින් කියලා මට හිතෙනවා මගේ යාළුවන්ගේ ආදර කතා එක බලනකොට මට බාධා තිබෙන්නේ නැති තරම් අපේ ගෙවල් වලින් කැමති වුණා අපි නිදහසේ ආදරේ කරා එයාගේ නඩුවක් හිතන්නත් මට ඕනුන්නේ අපි ජීවිතේ ආදරේ ලැබනකොට අපිට ඕනම දෙයක් කරන්න පුළුවන් අපිට ඔව්
දකලපුරුදු කෙනෙක් සිනමා නිර්මාණය පිළිබඳව කතාබහ කරන්නට දැන් අපි සම්බන්ධ කරගන්නේ සිනමා විචාරක විදර්ශන කන්නංගර. විදර්ශන, අපි පළමුවෙන්ම දැනගන්නට කැමති විශේෂයෙන්ම මේ පවුල, ඒ වගේම සැකය, එහෙමත් නැත්නම් අපි කියනවා මේ විශ්වාසය කියන කාරණා පිළිබඳව මේ සිනමා නිර්මාණයෙන් කතාබහට ලක්වනවා. සිනමා විචාරකයෙක් විදියට මේ කාරණේ ඔබ දකින්නේ කොහොමද?
පළමු කාරණේ තමයි මම හිතන්නේ ඉදිරියේ චිරගත වීමට નિયમિત. සා මෑත නිර්මාණය වෙච්ච අපි කියමු නිකන් තරුණ પરම්පරාවේ සිනමා නිර්මාණ කීපය අතර මම ඉතාම කැමති වෙච්ච චිත්‍රපටි 14න් එකක් තමයි දැකලපුත් කියන චිත්‍රපටි. මම හිතන්නේ මේ චිත්‍රපටි අපිට බැලූ බැල්මට ලංකාවේ මධ්‍යම පන්තික පවුල කියන ප්‍රපංචය පිළිබඳව සාකච්ඡා කරන සිනමා කෘතියක්. ඊට වඩා මේ චිත්‍රපටිය තම සූක්ෂම සමකාලීන දේශපාලන කාරණයක් පිළිබඳව ලොකු අවධානයක් දක්වනවා. ඒක අපිට ආයතනික නැත්නම් පවුල හෝ රාජ්‍යය හෝ අනිකුත් මිලිටරි සංස්ථාව හෝ කියන එකෙන්ට අහු වෙන්නේ නැති. මම ඒකට කියන්නම් යම් විදියකට මේ සමාජ ක්‍රමය මූලිකව පදනම් වෙන විශ්වාසය පිළිබඳ ධර්මතාවය. ඒ කියන්නේ විශ්වාසය කියන එක සමාජ ප්‍රපංචයක් නැත්නම් දේශපාලන ප්‍රපංචයක් විදියට අරගෙන සාකච්ඡා කරන චිත්‍රපටියක් විදිහට මම මේක හරි සුවිශේෂී. විශ්වාසය කියලා අදහස් කරන්නේ මම මෙතන දකල පුරුදු කෙනෙක් චිත්‍රපටිය ඇතුලේ අපිට පෙන්වන මේ සචිත්‍ර සහ දිනිදි අතර ඇති වෙන මේ පවුල් මිනිස් සම්බන්ධය ඇතුලේ වෙන විශ්වාසය පිළිබඳ කාරණේ නෙමෙයි. සමාජ ක්‍රමයක් විදිහටම මේ සමාජ ක්‍රමයම විවගත වෙලා තියෙන විශ්වාසය කියන සංකීර්ණ දේශපාලන මානය. ඒක තමයි මම හිතන්නේ මේ චිත්‍රපටිය විසින් නාමන්ත්‍රණය කරන්නේ එකක්. සා දෙවෙනි කාරණේ තමයි මේ චිත්‍රපටිය ඇතුලේ එවැනිම සංකීර්ණ දේශපාලන සාධකයක් ආමන්ත්‍රණය කරනවා. ඒකට මම කියන්න කැමති අතිරික්ත ප්‍රමෝදය කියලා.
විශේෂයෙන්ම ඔබ මෙහිදී මතු කරනවා වැදගත් කාරණයක්. දැන් මේ කාරණය, දැන් අපි හිතමු මේ විශ්වාසය කියන කාරණය මේ චිත්‍රපටය තුළ නිර්වචනය වන ආකාරය, හෙමත් නැත්නම් අධ්‍යක්ෂකවරයා තිරයට ගෙන ආකාරයේ ඔබ දකින සුවිශේෂීතාවය මොකක්ද? දැන් ලංකාවේ ඔබ හිතනවද මීට පෙර මේ කාරණය සම්බන්ධයෙන් චිත්‍රපට නිර්මාණය වෙලා තියෙනවා කියලා? එහෙම වෙලා තියෙනවා නම් ඒ චිත්‍රපට සමග සංසන්දනය කරාම මේක මොන වගේ තැනකද තියන්න පුළුවන්? එහෙම නිර්මාණය වෙලා නැත්නම් මේ චිත්‍රපටයේ තියෙන සුවිශේෂීතාවය මොකක්ද විදර්ශන?
ඔව්, උදාහරණයක් ගත්තොත් දැන් අපි තුමු හංසවිලක්, ධම්මසිරි බණ්ඩාරනායකගේ හංසවිලක් වගේ චිත්‍රපටයක් උත් අපිට යම් විදිහේ මේකත් එක්ක සමාන්තරව අපිට කියව ගන්න පුළුවන්. නමුත් හංසවිලක් චිත්‍රපටිය යම් විදිය ධනවාදය ලංකාවට විවෘත වෙමින් තිබුණු යුගයේ සායකත් එක්කම නැත්නම් විවෘත වීමත් එක්කම ඇතිවෙච්ච පස පෞල් ජීවිතයේ කුටුම්බ ජීවිතය ඇතුළේ ඇතිවන අභ්‍යන්තර සහ සමාජීය අර්බුදයක් පිළිබඳ කර චිත්‍රපටයක්. නමුත් මම හිතන්නේ දැකල පුරුදු කෙනෙක් වල සුවිශේෂත්වය තමයි සහ ඊට සමාන්තරව ආපු මෑත කාලේ චිත්‍රපට කීපයක මම දැක්කත් තමයි මේ සමකාලීනත්වය. විශේෂයෙන්ම අපි ඉන්නේ යම් විදියකට අපිට ධනවාදය පරිණත වෙච්ච නැත් ගෝලීයව ධනවාදය පරිණත වෙච්ච යුගයක ලංකාව ඇතුලේ අලුතෙන් අන්තර මධ්‍යම පන්තීන්, ඒ කියන්නේ අලුත් මධ්‍යම පන්තීන් රැසක් පරිභෝජනවාදය සහ ජීවිතයේ සුගිත මුදිත භාවය කරා යන්න තියෙන අයිඩියල් සොළුවේ තියාගෙන ඒ කටයුතු කරන මනෝභාවයක් තියෙන සමාජ මනෝභාවයක්. මේක අලුත් එකක්. මේක මම හිතන්නේ මෑත අවුරුදු 10ක 15ක අතර තුර ඇතිවෙච්ච මේ తත්වය සිසිම සමාජ ක්‍රමයක් විදියට ඒකාබද්ධතාවයක් හවත්වා ගන්න බැරිකම සහ මෙන්න මේ සියල්ල විසිරුණාට පස්සේ ඇතිවෙන මේ මොහොත මම හිතනවා සිනමා කෘතියක් ඇතුළේ ස්පර්ශ කරන්න එම හැමෝටම අමාරුයි. මම හිතනවා මෙන්න මේ කාරණේ තමයි මේ චිත්‍රපටයේ තියෙන්නේ කියලා. දැන් උදාහරණයක් අතට මම හිතන්නේ විශ්වාසය කියලා කියන්නේ සමාජයක් මූලික වශයෙන් පවතින්නේ මෙන්න මේ කියන විශ්වාසය. විශ්වාසය කියන්නේ අපි අනෙකා ගේනද අනෙකා විශ්වාස කරන දේට තමයි අපි විශ්වාස කරන්නේ. හරි ඒක තමයි සමාජයක ඒ කියන්නේ හරියටම කිව්වොත් අවිඥානික විශ්වාසයක් දරාගෙන තමයි අපි සමාජයත් එක්ක මේ අපේ සම්බන්ධය ගොඩනගාගන්නේ. ඒකෙන් තමයි සමාජ ආයතන පද්ධතිය යම් විදියකට පාර්ශවීයව ගොඩනැගිලා තියෙන්නේ. එතකොට දැන් වෙලා තියෙන්නේ මෙන්න මේ විශ්වාසය කියන ජාලය. කියන්නේ අපි ඒකට කියන්න පුළුවන් යම් විදියේ සමාජ ක්‍රමය තුළ මිනිසුන් මිනිස් සම්බන්ධතා සහ සමාජ ආයතන අතර යම් විදිය ජාලයක් විදියට මැදිලා තියෙන මේ විශ්වාසයේ දාම පුරුක් විදියට ගැලවිලා තියෙනවා. මේක මෙන්න මේ මනෝ විශ්ලේෂණාත්මකවත් ගන්න පුළුවන් මේ කාරණය. මම හිතනවා මලිත් තෑගොඩ තමන්ගේ චිත්‍රපටිය ඇතුලේ ස්පර්ශ කරනවා මේකද පවුලක් ඇතුළට ගෙනෙල්ලා. උදාහරණයක් ගත්තොත් එහෙම සචිත්‍ර සහ දිනිති අතර ඇතිවෙන ඒ සම්බන්ධය මුළු චිත්‍රපටිය පුරාම පවතිනවා. අර විශ්වාසය කඩා වැටෙනාට පස්සේ ඒ කියන්නේ විශ්වාසය නැති වුණත් මේක මේකද ෆැමිලි එක පවත්වා ගන්න පුළුවන්. සහ විශ්වාසය කඩා වැටීම නිසාම විශේෂම දිනිති ස්ත්‍රියක් විදියට යාට තියෙන ආතතිය සහ ඒ ආතතිය ඉදිරිපිට සචිත්‍රගේ හැසිරීම අපිට බැලූ බැල්මට පෙනුනට මේ කියන පවුල ගෙනියන්න බාධකයක් කියලා අපි ඉතාම සංකීර්ණව බැලුවොත් මම හිතනවා මේ මෙන්න මේ කියන අසමත්කමම මෙන්න මේ පවුල් ජීවිතයක් ගෙනියන්න බැරිකමම තමයි පවුලේ ෆැන්ටසි ආධාරක වෙන්නේ. එතකොට විශ්වාසයක් නැති බවට පත්වීම විශ්වාස කරන්න අරගෙන තියෙනවා. එතකොට එවැනි යුගයක් මේ. ඒ කියන්නේ ඇත්තටම ගත්තොත් මිනිස්සු ඇතුළතින් විශ්වාස කරන්නේ නැහැ කිසිවක්. ඒ කියන්නේ අපි හිතමු ඒ කියන්නේ පවුල ඇතුළේ මිනිස් සම්බන්ධතාව විශ්වාස කරන්නේ නැහැ. හැබැයි සමාජය ඇතුළේ නැත්නම් සමාජයට පෙන්නනවා පවුලක විශ්වාසයක්. එළියට පෙන්නනවා විශ්වාසයක් පිළිබඳ ඡායා මාත්‍රයක්. ඒ කියන්නේ විශ්වාසයේ තියෙන එළිය. තවදුරටත් ඇතුළතින් විශ්වාස කරන්න ඕනේ නැහැ අපි මේ සමාජය ගැන. මිනිස් සම්බන්ධතාව ගැන. ඒ ඇතුළතින් අපි විශ්වාස නොකරන තත්ත්වයක් මේම තුල පවා ඒ සමාජ ආයතන වලට මේම පවතින්න පුළුවන් වෙලා තියෙනවා. ඒ කියන්නේ පවුලට මොනවද පවතින්න පුළුවන් වෙලා තියෙනවා. මං හිතනවා මෙන්න මේ විචිකිච්ඡාව සහ මෙන්න මේ තියෙන පරදරයන් ටික සහ මේ තියෙන අර්ථයට ගේන්න බැරිව මේ මොකද පලා යන මේ දේවල් ටික මං හිතනවා චිත්‍රපටිය ඇතුලේ තාම හොඳින් සංවිධානය කරගන්න පුළුවන් වෙලා තියෙනවා කියලා. මේ දෙවෙනි කාරණේ තමයි අර මං කිව්වා අතිරික්ත ප්‍රමෝදය කියන එක. මං හිතනවා ඒකත් ඔය විශ්වාසය පිළිබඳ කාරණයට මං හිතන්නේ බැඳිලා තියෙනවා කියලා. ඒ අතිරික්ත ප්‍රමෝදය කියලා කියන්නේ අනේකා. ඒ කියන්නේ අපේ අනේකා නේද? මගේ අනේකා මේ ඇතුළත යම් විදියේ ඒ කියන්නේ ප්‍රමෝද ජනක නැත්නම් අනේකා තාම රහසිගතව විඳින ඒ කියන්නේ මම නොවිඳින රහසිගතව අනේකා විඳින නැත්නම් ඒ කියන්නේ මගේ සතුට සොරාගෙන අනේකා විඳින රම්මිදිය රහසිගත මේවත් පැවැත්මක් සතුටක් ඇති කියලා හිතන විශ්වාසය මම හිතන්නේ මේ යුගයේ අනිත් කණ්ඩාංගය තමයි යෝග. ඒ කියන්නේ ගොසිප් වල ඉඳලා අපි CCTV කැමරා වල ඉඳලා CCTV කැමරා එන්නේ මේ ඇත්තටම රහසිගත යමක් මේ භෞතික භවයන් නෙමෙයි. මෙන්න මේ සමාජ මනෝභාවය තෘප්ත කරන්නේ තමයි මොකද්ද මේ අරුගේ ඇතුලේ තියෙන රහසිගත දේ කුමක්ද? ඒ රහසිගත දේ කොහොමද මම වින්දනය කරන්නේ? රහසිගත දෙයට මම ප්‍රවේශ වෙන්නේ කොහොමද? මෙන්න මේ මනෝභාව මෙන්න මේ සමෝජ මනෝභාවය තමයි මං හිතන්නේ මේ චිත්‍රපටි අනිත් අර්ධය කියන්නේ අතිරික්ත ප්‍රමෝදය. ඒක තමයි අර චිත්‍රපටියේ මේ අපිට පෙන්වනවා චිත්‍රපටියේ ඉන්නවා මේ අර ත්‍රිවිර්ය දුරා. ආ යාගේ ආශාව චිත්‍රපටි දිගින් දිගට පෙන්වනවා සහ අනිත් පැත්තෙන් අර ඥාති සහෝදරයා මේ ජගත් මනුවරණගේ චරිත කරන කෙනා. එතකොට අපිට පෙන්වනවා මේ දෙන්න සෙට් වෙයිද දන්නේ නැහැ වගේ එකක්. හැබැයි චිත්‍රපටි එකට අපි අරන් යන්නේ නැහැ. මොකද චිත්‍රපටිය පෙන්වන්නේ නැහැ මේ එකක් නෙමෙයි. එහෙම එකක්ද එහෙම එකක් නෙමෙයිද කියන මේ සැකේ ඇතුලේ තමයි මුල් වටේ චිත්‍රපටි යන්නේ. චිත්‍රපටි ඒ මානය ඔය කියන අතිරික්ත ප්‍රමෝදය පිළිබඳ මානය අපිට දෙන්න වගේ ඉන්නවා දෙන්නේ නැහැ. මං කියන්නේ මේ ස්ට්‍රක්චර් එක නිකන් නෙමෙයි චිත්‍රපටියට ඇවිල්ලා තියෙන්නේ කියලා. දල වශයෙන් මම හිතන්නේ චිත්‍රපටියේ විඤ්ඤාසය, අපේ රූප විඤ්ඤාසය සහ ආඛ්‍යානය සහ ඒක ස්ට්‍රක්චර් එක, ඒක සිනමැටික් ස්ට්‍රක්චර් එක මම හිතනවා මේ එන්න මේ කියන මේ විශේෂබද්ධ කාරණේ. ගේ මනෝමූලිකයි වගේ පෙනුනට මේ විපාසය සහ අතිරික්ත ප්‍රමෝදය කියලා මේ මෙන්න මේ වාස්තවික විශේෂබද්ධ කාරණේ මම හිතන්නේ පවුල කියලා ඊටම පහසු වෙන අපිට අඳුරගන්න පුළුවන් ආයතනයේ ඇතුළට ගෙනෙල්ලා මම හිතන්නේ චිත්‍රපටි අරන් ඇවිල්ලා තියෙනවා කිය.
දැන් විශේෂයෙන්ම ඔබ මේ කාරණේ පිළිබඳව තරමක් පැහැදිලි කළොත් විදර්ශන දැන් මේ සිනමාත්මක කරුණු කාරණා ගත්තාම සිනමාකරණය සංස්කරණය කලා අධ්‍යක්ෂණය වගේ කරුණු කාරණා ගත්තාම ඔබ හිතනවද මේ සංකල්පයට අධ්‍යක්ෂකවරයා විදියට සාධාරණයක් කරලා තියෙනවා කියලා ඔබගේ මතය?
මගේ මතය මෙහෙමයි. දැන් මම හිතන්නේ මේ චිත්‍රපටියේ රූපය සහ අපි කිව්වොත් නියං අපි හිතමු ඒ කියන්නේ කාල චලනය සහ රූප චලනය අතර සම්බන්ධය මට හිතනවා යම් විදියෙ පද්‍යස්ත දුරක තියාගන්නවා කියලා. දැන් ඒ කියන්නේ මම කැමති වෙනවා මේ චිත්‍රපටිය ඇතුලේ අර කියන විශ්වාසයත් අතිරික්ත ප්‍රමෝදයක් කාරණේ යම්දී සිනමාවේ ගේස් එක ඇතුලේ යම්දී කුතුහලයක් දන්නේ විදියට අපි තුමු රූපය සහ ප්‍රේක්ෂකයා අතර ඒ තියෙන බොන්ඩ් එක යම් විදියට විටින් විට රහස කතාකාරයෙන් කැඩෙන විදියට රූපය සහ ආලෝකකරණය මේ ඇතුළුව සිනමා තාක්ෂණික කාරණාටික භාවිතා වුණා නම් හොඳයි කියලා මම පුද්ගලික හිතනවා. නමුත් මම ආයෙ හිතනවා නෑ, මේ චිත්‍රපටි උත්සාහ කරනවා කියලා සාමාන්‍ය මධ්‍යම පන්තික පවුල පිළිබඳව තියෙන මේකට පොදු ජන රසඥතාවය, නැත්නම් පොදු ජනයා මේ සාමාන්‍ය මධ්‍යම පවුලත් මධ්‍යම පන්තික පවුලත් එක දක්වන ඒ සම්බන්ධය මම හිතන නඩත්තු කරන්න හදනවා කියලා. රූපය, ශබ්දය සහ ඒ දෙක අතර තියෙන මේ ඩයලෙක්ටික සම්බන්ධය මොකද ප්‍රේක්ෂකයාගේ ඇහැට අන්නන්නේ නැතුව ඒක යම් විදිය ප්‍රේක්ෂකයා ඈතදම ඉඳන් බලන් ඉන්න දුරස්ත මේ රාමුකරණයකට ලඟු කරන්නේ නැතුව ඒක හරියටම කිව්වොත් ඒක ලොකු සර්කස් දාන්න නැතුව සිනමාව ඇතුලේ ප්‍රේක්ෂකයා ඒ සිනමා රාමුවත් අතර ස්වභාවික දුරක් පවත්වා ගනිමින් චිත්‍රපටිය අරන් යනවා කියලා.
විදර්ශන, දැන් මෙහිදී තවත් කාරණයක් මා දැනගන්නට කැමතියි. අපිට තියෙන මේ සීමිත කාල වේලාව තුළ දැන් අපි දන්නවා මේ චිත්‍රපටයේ සමස්ත ශ්‍රී ලාංකික සිනමාව සමග සංසන්දනය නොකර අපි දැන් මෑත කාලීනව අපි දැක්ක තරමක වෙනස් සිනමා නිර්මාණ බිහිවන ප්‍රවණතාවයක්. දැන් අපි දැක්ක මෝටර් බයිසිකල් ඒ වගේම නිනෝ ලයිව් ආදී මේ චිත්‍රපට යම් කිසි ආකාරයක අමුතු ආකාරයේ චිත්‍රපට නිර්මාණය වන ප්‍රවණතාවයක්. මේ චිත්‍රපට සමග සංසන්දනය කිරීමේදී මේ දැකලා පුරුදු කෙනෙක් කියන සිනමා නිර්මාණය සහ ඒ අධ්‍යක්ෂකවරයා ඔබට මොන වගේ තැනකද තියන්න පුළුවන්?
මම හිතනවා ඔය කිව්ව චිත්‍රපට දෙකම සහ මේකත් මම හිතනවා මේ අර මං කිව්ව සමකාලීනත්වය, ඒ කියන්නේ සමකාලීනත්වයේ ඇතුලේ තියෙන අපි හිතමු ආගාදෙන නිදහස සහ දේශපාලනයේ අතර තියෙන ආගාදේ අපිට මේ ඒ කියන්නේ විවෘත කරලා දෙන චිත්‍රපටි ටිකක් මම ඔය චිත්‍රපටි තුනටම මේ නඩුවෙඩි වශයෙන් කැමතියි. සහ එතනදී විශේෂයෙන්ම මේ දැකලා පුරුදු කෙනෙක් චිත්‍රපටිය මම හිතනවා සමාජයේ සංවිධානය වෙලා තියෙන ප්‍රමෝදයට ආමන්ත්‍රණය කරා. ඒ කියන්නේ සමාජයේ සංවිධානය වෙලා තියෙන ප්‍රමෝදය ඇතුලේ කොහොමද මේ අපේ මේ සිනමා දේශපාලන සාකච්ඡාව ගන්න කියන එකට මම හිතනවා මේ හොඳ නිමිත්තක් මේ චිත්‍රපටිය ඇතුලේ තියෙනවා කියන්නේ. නොලයිගුණත් එකමානයක විශේෂම මේ මොහේ යුගයේ තියෙන මාධ්‍ය ගෝලය ඇතුලේ ඊපස් ඩෙන්ටිටි එක හැදෙන විදිය සහ අනන්‍යතා අර්බුදය සහ මේ ඊට පස්සේ මනුෂ්‍යත්වයට වෙන අර්බුදය මේ සියල්ල කතා කරන අතරේම මම හිතනවා මේ මලික්ගේ චිත්‍රපටිය ඊට වඩා සියුම් ගැඹුරකට කිමිදෙනවා කියලා මේ අර කාරණා ස්පර්ශ කරන නිසා. අනිත් අතට මම මේ චිත්‍රපටිය හරි ආසෙ තැනක් තමයි මේ චිත්‍රපටිය අවසානයේදී අපිව නැවත ගෙනියනවා මේ අතීතයට. මේ සියලු මේ සමාජ විශ්වාස පද්ධතියේ බිඳවැටීමෙන් පස්සේ අපිව චිත්‍රපටිය ගෙනියන්නේ නැවත ඒක අතීතවල නැත්නම් අතීතයට ගෙනියනවා. ඒක මම හිතන්නේ නැවත වරක් අර සමකාලීන මේ සමාජ දේශපාලන සිටියමටත් සමාන්තරයි කියලා. ඒ කියන්නේ අපි දන්නවා ලංකාවේ සමාජ විශ්වාස පද්ධතිය බිඳවැටුණාට පස්සේ මේ අපේ සමාජයේ තියෙනවා අතීතයේ දෙසට නැවත හඹා යන්න තියෙන උවමනාව. ඒ සමාජ පර්යාය නැත්නම් සමාජයේ ඇතුලේ තියෙන මේ විශ්වාස පද්ධතියේ බිඳවැටීමට පිළිතුරක් විදියට උත්සාහ කරනවා මේ දේශපාලනික සමාජයත් අපි සංස්කෘතික සමාජයත් උත්සාහ කරනවා අතීතයට යන්න. සමාජ අර්බුදයේ ඇතුලේ තාර්කික එකක් තමයි මේ අතීතය කරා යන්න තියෙන උවමනාව. මොකද මම හිතනවා චිත්‍රපටිය ඇතුලේ එවැනි විඤ්ඤාසයක් තියෙනවා කියලා. මේ චිත්‍රපටිය මම කැමති වෙන තැන තමයි එතන. ඒ කියන්නේ මේ සමාජය නැත්නම් එළිය කියන සමාජයත් ඉතාම ශුද්‍ර පවුලකුත් අතර මේ තියෙන ගනුදෙනුව මේ අතර අපිට ලොකු සමීකරණයක් ගොඩනගා ගන්න පුළුවන් මේ චිත්‍රපටියක් කියලා.
විදර්ශන, බොහොම ස්තුතියි විශේෂාංගයට අප සමග එක්වීම පිළිබඳව. අපි මලිත් හැගුඩ විසින් අධ්‍යක්ෂණය කළ දැකලා පුරුදු කෙනෙක් සිනමා නිර්මාණය පාදක කරගෙන නිර්මාණය වුණු මේ ගීතයත් සමගින් අදට නොදුරු සිනමාවෙන් සමුගෙන යන්නට සූදානම් වන්නේ. ඔබට පුළුවන් මෙවර නොදුරු සිනමාව විශේෂාංගය සමගිනුත් පසුගිය නොදුරු සිනමා විශේෂාංග සමගිනුත් එක්වන්නට අපගේ වෙබ් අඩවිය ඔස්සේ. වෙබ් අඩවිය තුළ මාසික විශේෂාංග සඳහා වෙන් වූ වෙනම අංශයක් ඇති බවත් මතක් කර දෙන්නට කැමති. අපගේ වෙබ් අඩවිය sbs.com.au/sinhalese.
ඔබ හා මුහුතක් යන්නේක මුහුතක් ඔබට නොදැනෙනා ඔබ හා මුහුතක්
කවදාවත් තිබුණේද මම නොදන්න කවදාවත් ඇඟුණේද මම නොදන්න නොදැනෙන නොහැඟෙන දුරක් නොපුරුදු නොපෙනෙන දුරක්
ඔබ හා මුහුතක් යාලුවෙක් මුහුතක් සඳවා අප ගලවා හන අපේම බැමි තුල තව එක මොහොතක් තව එක මොහොතක්
පියවරකින් දෙකකින් නොගෙවෙන
Tell us what you think. Like us on Facebook or follow us on Twitter.